సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శవనకాలు అయం బదంత ధమ్మ శవనకాలు అయం బదంత ధమ్మ శవనకాలు అయం బదంత నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కార్య వేవా సుపిన్వత్ని ఒబ హెమ దినామ ఇతామ శ్రద్ధావిం అదత్ బలాపురత్వాన్ని ధర్మశ్రవణీ కరన్నటాయి అద్ మీ దేశనావి దాయకత్వేకిన కటయుతు కరాన్ని మత్తేగుడ సల్గస్మావత దివన పటుమంగ నంబర్ 137 విస్స బి నివసే పదించి అమల్ అమర సింగ్ మహాత్మా సహా పౌలే జ్ఞాతి నిగతు వేళ మీ పిన్నతున్ సియలు దినాటమ అపి దేశనావ అవసానయే అనుమోదనా కరంట బలాపొరొత్తు వెను దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే పిన్నత్ని మే పిన్నతున్ సేలు దినామ బోమ శ్రద్ధా సంపన్నవ మే దేశనావట ఎకతు వెళ్ళా తిబేని తెంగపగే బుదురజానన్ వహన్సే వదాల ఆకారేట అపి అపే జీవితే విమసగత్తో తపట కవదావత్ వరదిన్నినే బుద్ధ శాసనే మహా పుదుమాకార పిలిసరణ పుదుమ పిహిటాక్ మహా పుదుమ రెకవరణే బుద్ధ శాసనే తుల తీయడం ఇక తేరెన్ని బుద్ధ శాసనే తుల పిలివేత్ పురణకొట తమాయి ఇక హొందటోమ తేరెన్ని పిలివేత్ పురాన్ని నెతికిని కుట ఇక తేరుంగంట బే పిలివేత్ పురణ కెనికుట తమ ఇక హొందటమ దనిన్ని హొందటోమ తేరెన్ని మొకద అపే సిత్న్ అపే హెమోగిమ సిత్న్ బోమ నరక్వెలా తీయన్ని పరణ వెలా తీయన్ మొకద పరణ సీతాక్ని అపి వలందాన్ని పరణ సీతాక్ తమై అపి పావిచికరాన్ని సిత అసరు కరణ సియలు దేవాల్ పరణ దేవాల్ సితాత్ పరణై సిత అసురు కరణ బహో దేవాల్ పరణ వెచ్చేవ మీ అపి అద్దకినది పౌరాణిక తత్వ పరణి తత్వ అయితే ఏకమే వగే దెంగ్ ఏక వెళావక అపగే బుద్ధ శాసనే లసన దేక్కున ఏదమై మీ బుద్ధ శాసనే హిటపు ఓం పిలివేత్ పురపు పరమాదర్శి కాంతావక్తమై విశాఖాకియాన్ని యా వివాహకర్ల దున్ని మిగారకీన సిట్టు పావులట మిగారకీన సిట్టు పావుల బోమ మిథ్యా దృష్టికాయ నిఘంట ఆగమట గారు కరపు నిఘంటే ఉంట తమయ్యాల వాటిన కమ దున్ని థింగ్ మీ నిఘంట రాముల తమయ్యాన్ని దాని పెన్పు దాన్ని నిఘాంటి ఉంటే తెగులు హితువా ఏ ఆయ నికెలేస్ ఆయకేల ఇక అందు మక్కువ నెత్తు ఇన్ని నికెలేస్ నీ సాకేల హితువా కొచ్చర తేరల దిక్కిన ఎందుమత్త తేరల నికేల మినిస్థితి పెహదున మీ మిగార సిటువరయా బోమ ధనవత్ కిని కెంబై అతి మిథ్యా దృష్టిక మినిహి మీ మనుష్యకి మిథ్యాదృష్టి బలవత్ కమటం థింగ్ మీ వివాహ యోజన కింతమై వివాహ వెళ్ళది యోజన వెళ్ళ వివాహ వచ్చని సా మేక ములిమ్మ హోయల బల తేనో విశాఖకి దిమాపియో థింగ్ మంగితాన్ని బుధురజనసుకును తాళ తీనో మిన్న మేము అప్పుడు వివాహ యోజన కెవిల్ల తినో పేదు అట్ ఈ థింగ్ ఉబోహాన్సే అప్పట కుమార్ మీ గానికి అన్నికి తిబ్బాలనుకు ఏమేమ పవా బుధురజన్నవంశకి అహల తీయను స్వామిని అప్పి మీ దీనియట వివాహ యోజన కవిల్ల తీను ඔබ වහන්සේ ගැන මොකද කියන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා නෑ ඉතින් කමන්නේ විවාහ කරලා දෙන්න කියලා තියෙනවා. ඉතින් නමුත් මිත්‍යා දෘෂ්ටිකයි පවුල. ඉතින් දවසක් විශාකාව දැක්කා අලුත විවාහ වෙච්ච දුවනේ දැන්. අර මිගාර සිටුවරයා විශාකා උඩුමහල් තලේ ඉඳලා තියෙන කතා කරලා තියෙනවා. දුවේ විශාකා මෙන්න රහතන් වහන්සේලා ඇවිල්ලා ඉන්නවා ඉක්මනින් පහළට එන්න කියලා. එතෙම කිව්වම අර විශාකට හරි සතුටුයි රහතන් වහන්සේලා ගැන කිව්වේ. ඇවිල්ලා බලනකොට නිගන්ටියෝ 500ක් ඉන්නවලු පොලිමට. ඉතින් ඇය ආයෙ හැරිලා උඩුමහල්ටම දුවගෙන ගියා. හරි අප්‍රසාදයක් ඇයට, ප්‍රසාදයක් නෑ. ඉතින් ඊට පස්සේ ඉතින් ඕක කොහොමද ගියා ඉතින් මෙයා උත්තර බඳින්න කීත් නෑ ටික දවසක් ගිහින්. ටික දවසක් යනකොට මේ ගෙදර දානයක් ලෑස්ති කරනවා. ඉතින් නිගන්ටියුන්ට තේත් ඇයි ඉවසගෙන හිටියා. ඉතින් දවසක් මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතය ඇවිල්ලා තිනවා මේ ගෙදරට. මේ සිටු ගෙදරට පිණ්ඩපාතය ඇවිල්ලා. ඉතින් පිණ්ඩපාතය ආවම මේ පිණ්ඩපාතය ආපු ස්වාමීන් වහන්සේ දැකලා ඉතින් විශාකට හරි සතුටුයි. රහතන් වහන්සේ නම විශාක සෝවාන් වෙච්ච කෙනෙක් නේ. ඒතර එයා දන්නවා දර්ශන සම්පන්න ශ්‍රාවකයාගේ ස්වභාවය ගැන එයා දන්නවා. සක්කාය දිට්ඨිය අයින් කරලා දැම්මුත් මේ ගැන එයා දන්නවනේ. විචිකිච්ඡාව නැති, සීලබ්බත පරාමාස නැති, අවිද්‍යාව නැති, කාමරාග නැති, පටිගේ නැති, දෝමනස්සේ නැති, අරමුණු ඇසුරු කරගෙන තණ්හාව නඩත්තු කරන්නේ නැති උත්තමයේගේ පරම පවිත්‍ර අදහස ගැන උන්වහන්සේගේ හද මණ්ඩල කොච්චර ලස්සනයිද කියලා ඇය දන්නවනේ. ඇයත් සක්කාය දිට්ඨිය නැති ස්ත්‍රියක් නේ. ඉතින් ඒ නිසා විශාකාට හරි සතුටුයි. විශාක දන්නවා දැන් මේ මාමණ්ඩිගේ පරණ වැඩ ටික දන්නවනේ. දන් දෙන්නේ කාටද, සරණ ගිහින් තියෙන්නේ කවුද දන්නවනේ ඔක්කොම. ඉතින් අර රාතනංශයා මේ ඒ කාලේ ඉතින් කාන්තාවකට එහෙම මැදිහත් වෙන්නත් බෑ. හදනයි තමන් කැමති නම් මැදිහත් වෙන්න බෑ. ඉතින් විශාක අර රහතන් වහන්සේට පේන් ඇහෙන්න කියලා තියෙන අනේ ආර්යයන් වහන්සේ. ඔබ වහන්සේ ඇවිල්ලා තින්නේ වැරදි ගෙදරට නෙව. අපේ ඔ ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ ඇවිල්ලා තියෙන්නේ වැරදි ගෙදරට නෙව. අපේ මාමණ්ඩිය පරණේව කන ගමන් ඉන්නේ. ඒ නිසා ඔබ වහන්සේ යන්න කියලා තියෙනවා. තෝක තමයි කිව්වේ. ඉතින් මේ මනුස්සර කේන්ති ගියා. ඒ පරණේව කනවා කිව්වනේ. පරණයි කියන්නේ පිලුණු වෙච්ච ඒවා කියන එක. පිලුණු වෙච්ච ඒවා. ඉතින් පරණේවා කනවා කිව්වම මෙයාට කේන්ති ගිහින් කෑම මේසින් නැගිටලා ඔබ මට නේද කිව්වේ මේ පරණේව කනවා කියලා. මේ බලාපන් මම මේ බොහොම ධනවත් මිනිසෙක්. ඒ මොකද්ද ඒ කියපු ඉතාම නරක කතාව කියලා මා විශාල කෝලහලයක් ඇති වෙලා නඩු කියලා තියෙනවා. සාමාන්‍යයෙන් නඩු අහලා තියෙනවා. ධනවත් මිනිස්සු අතර එහෙම නඩු අහන ක්‍රමයක් තිබිලා තියෙනවා. ඒ නඩු අහන විශාක කියලා තියෙනවා මම මේ පරණේව කනවා කිව්වේ කුණු වෙච්චව කනවා කියලා නෙමෙයි. අපේ මාමණ්ඩියේ පුරාණ පිනකින් කනවා. හැබැයි අලුතෙන් නම් පින් කරගන්න බවක් පේන්නේ නැහැ කියන එක. දැන් මොකද යාට ලැබෙන්නේ පර මේ මොහොතේ අපි අත්දකින්න එක පරණ දෙයක්. ඒක පරණයි. මේක අලුත් එකක් නෙමෙයි අපි මේ භුක්ති විඳින ජීවිතය කියන්නේ. අපිට මේ ලැබුණු ජීවිතය කියන එක අලුත් එකක් නෙමෙයි. ඒක පරණ එකක්. අපි මේ පරණ එකක් අනුභව කරන්නේ. අපි මේ පරණ එකක් ඇසුරු කරන්නේ. අපි මේ පරණ දෙයක් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. විශාකා කෝ මම මෙහෙම කිව්වේ ඒකට කියලා කිව්වම විශාකා නිර්දෝෂී වෙලා තියෙනවා. අර මාමණ්ඩිට හරිම මේක හරි ලැජ්ජාවට හේතුවක් වුණා. අර මාමණ්ඩිකෝ හරි. මම නඩු අහලත් එයා නිවැරදි කරුණානේ. එහෙනම් කමන්නේ ඉන්න කිව්වා. විශාකා කෝ ඉන්න බෑ කියලා. මේ වගේ ගෙදරක මං ඉන්නේ නැහැ කිව්වා. වහාම මට යන්න ඕන කිව්වා. උතර මාමණ්ඩිට කරගන්න දෙයක් නැහැ. මේ වගේ මිත්‍යා දෘෂ්ටික gedaraක මම ඉන්නේ නැහැ අදින් පස්සේ. මේ වගේ මිත්‍යා දෘෂ්ටික පවුලක මට ඉන්න කිසිම උවමනාවක් නැහැ. මම යනවා මගේ මාලිගාවට. ඊට පස්සේ මේ මාමණ්ඩිට මේක දරන්න බෑ දැන්. ඇයි? Tamanගේ පුතාගේ බිරිඳ කියනවා මට මෙතන අසාධාරණයක් වෙනවා මම ඉන්නේ නැහැ කියලා. Tamanගේ තත්ත්වය ගැන මෙතන කොට ඉතින් ඒ කාලේ අද වගේත් නෙමෙයිනේ. අද නම් ඉතින් විවාහයක් අසාර්ථක වුණා. තව විවාහයකට යන්න පුළුවන්. තව එකට යන්න පුළුවන්. එහෙම ගියා කියලා ලෝකේ සමාජයක සුදුසුකමක් විදියට උනස් සලකන්න පුළුවන් අද නම්. ඔය රඟපාන අය එහෙම ගොඩාක් විවාහ කරගෙන. ඉතින් ඒගොල්ලෝ හිතනවා ඒක නිකන් හොඳ දෙයක් වගේ. ඒගොල්ලන්ට එහෙම හිතෙනවා. දෙම විවාහ දෙකක් කරගත්තම කිසි ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. නමුත් ඒගොල්ලන්ට ඒක මහා ලොකු දෙයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා ඒක හොඳයි නිකන් මා විශිෂ්ට දෙයක් වගේ. ඒ කාලේ මිනිස්සු එහෙම හිතුවේ නෑ. හිතුවා මේක අනික ස්ත්‍රියක් යම් වෙලාවක ගෙදරින් ඇය ප්‍රතික්ෂේප කරනවා නම් ගෙදර. ඒ ගෙදර විශාල අරබුදයක්. දැන් ස්ත්‍රියක් උත්සාහ කරන්නේ කොහොම හරි ඒ ගෙදර ඉන්න. ඒ ගෙදරින් යන්නේක ගිහින් දැමුත් ඒ කව නම් මේ කාන්තාව කියනවා මම ඉන්නේ අදින් මෙතනින් පස්සේ. ඊටරයි ඊට පස්සේ විශාකට කියේ විශාක කියලා තිනවා මේ මම ඉන්නේ නැමේ. ඊට පස්සේ මෙයා සමාව අරගෙන තිනවා මාමණ්ඩි. මිගාර කියන සිටුරය කියලා තිනවා හරි. මගෙන් වරදක් වුණා. ඉතින් ඔයා මට සමාවෙ. ආයේ මේකක් වෙන්නේ නැහැ. තොර කියලා තනෝ නෑ සමාව දෙන්න පුළුවන් දෙන්න ඔය ආයක කරන්න පුළුවන්. හරි එහෙනම් ඔයාට ඕන විදියට මෙහි ඉන්න කියලා විශාකට කිව්වාම ඇයි කියලා තිනෝ එහෙමනම් මට රහතන් වහන්සේලට දන් දෙන්න අවස්ථාව දෙන්න ඕන. අදින් පස්සේ කියලා. ඒතනින් තමයි ඇයි දන් දෙන්න පොටක් පාදගන්නේ. ඒක මම කියන්න උමනාව තිබේ දැන් මේ ඇයි කියන කතාව ඉතා වැදගත් කතාව. මේ පරණ එකක්. මේ සිත පරණ එකක්. මේක පරණ හේතුඵල ධමින් හැදිච්ච එකක්. ඒ නිසා පරණ එක ඉවර වෙනකොට අපි දක්ෂ වෙන්න ඕන ආය ආය පිරිනුවම් පානකම් අපිට ඉපදෙන්න වෙනවා. ඒ ඉපදෙන ගමනේදී ඔය දරුවෝ ටික ඔය බිරිඳ ඔය ස්වාමියා ඔය අම්මා තාත්තා අය හම්බෙන්නේ නැහැ. වටිනාකම දෙන්නේ කිසි තේරුමක් නැහැ. ඔය ජොබ් එක ඊළඟ ජීවිතේට නැහැ. හරිද? සමහර විට හිතන්න මොම උගත් මිනිහෙක් මනුස්ස ලෝකයට ආවත් ඊළඟ ජීවිතේ වැසිකිලි හොදන තැනක ඉන්න පුළුවන්. මේ එතකොට දැන් හොඳ රැකියාවක් කරලා සමහර උෘත්‍ය ස්වභාවයේ හොඳ දෙයක් කරලා සමහර මේ පාරේ කුණු එකතු කරන මිනිහෙක් විදිහට අපේ ජීවිතේ විවෘත වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නරකයි කියලා නෙමෙයි මම කියන්නේ. අපි ඒකට අකමැතිනේ. කුණු ලොරිය පිටිපස්සෙවත් යන්න අපි කැමති නෑනේ. කුණු ලොරිය යනකොට ඒ කුණු ලොරිය පිටිපස්සෙන්වත් අපි යන්න කැමති නෑ. නමුත් කුණු ලොරිය මෙල්ලිලා මිනිස්සු යන්නේ. එතකොට අපි කුණු ලොරිය පිටිපස්සෙන්වත් යන්න කැමති නැහැ. අනේ ඒ වගේ නමුත් ඒකම වෘතිය කරගෙන එතනම කයම ටික කාලා. ඒගොල්ලන්ට එහෙම අප්‍රසන්න බවක් අමනාපකමක් ඒකත් එක්ක ඇති වෙන්නේ. ඒගොල්ලෝ හරි කැමැත්තෙන් කරනවා. නමුත් අපට තේරෙනවා ඒක කැමැත්තෙන් කරන්න පුළුවන් රැකියාවක් නෙමෙයි. ඉතින් නමුත් අපි කැමැත්තෙන් කියලා හිතාන ඉන්න රැකියා අපිට ළඟදී අත ඇරුණා මායෙත් අපි කුණු ලොරියක් පස්සේ යන්න බැරි නෑ. අපේ ජීවිතත් හරියට කුණු ලොරියක් පිටිපස්සේ යනවා වගේ තමයි. අපේ ජීවිතත් කුණු පස්සෙම දුවන්නේ. හොඳට බලන්න ඇයි ලෝකේ කුණු පස්සෙම දුවන්නේ ඇයි මිනිස්සු? ඇතුළ කුණු වුණාම කුණු වලට කුණුනේ එකතු වෙන්නේ. කිරි වලට කිරි එකතු වෙන්නේ. එතකොට සිංහතෙල් රැඳෙන්නේ රත්තරම් භාජනේ විතරයි. එහෙම කතාවක් තියෙනවනේ. සිංහතෙල් රැඳෙන්නේ රත්තරම් භාජනයක විතරයි. අන්න ඒ වගේ මේ බුදුරජාණන්සේගේ ධර්මයේ රැඳෙන්නේ හොඳට ප්‍රඥාව වඩපු සිතක විතරයි. නැත්තම් මේ ධර්මය කෙනෙකුට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ ධර්මය Tamanට ගැළපෙන්නේ නැහැ. ඒක ගලප ගන්නටත් බැ අමාරුයි. මේ ධර්මයේ තම තමන්ගේ ජීවිතවලට ගලප ගන්නත් බෑ. අද මිනිස්සු වෙලා තියෙන්නේ කුණු ලොරිය පස්සේ යනවා වගේ ජීවිත අද තියෙන්නේ. මිනිසුන්ගේ ජීවිතේ එහෙමයි. ඉතින් යා ඒ වගේ අපේ ඇතුළත් කුණු වෙලා තියෙන නිසා කුණු පැත්තටම දුවනවා. ඒක හේතුව අර ඇතුළ කුණු වෙල මට්ටමට තමයි අපේ චර්යාවන් ගොඩනැගිලා තියෙන්නේ. ඇයි? අවිද්‍යාව ක්‍රියාත්මක වෙනකම් සැබෑ පාරිශුද්ධිය තීරණේ වෙන්නේ අවිද්‍යාව නසපු හිතක. අවිද්‍යාව දුරු කරපු හිතක් තමයි පිරිසුදු වීම කරා යන්නේ. නැත්තම් පිරිසුදු වෙන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කුණුවීම ගැන ගොඩාක් දේශනා තියෙනවා. කුණුවෙන එක ගැන පින්වත්නි, මේ සිත මූලික ස්වභාවයක් තියෙනවා. තැන් තුනකදී සිතේ ස්වභාවය පිළිබඳ දැනුවත් වෙන්න. අරුකූපම චිත්තෝ. අරුකූපම චිත්තෝ කියන්නේ පරණ තුවාලයක් වගේ හිතක්. අරුකූපමයි. විජ්ජූපම චිත්තෝ. විදුලි එළියක් වගේ හිතක්. වජිරූපම චිත්තෝ. දියමන්තියක් වගේ හිතක්. ඔයාලා බලන්න කොතනද ඉන්නේ දැන් කියලා. අරුකූපම චිත්තෝ. උකුණු වෙච්ච වණයක් වගේ සිතක්. කුණු වෙච්ච වණයක් වගේ සිතක්. එතකොට අපිට තියෙන්නේ පරණ කුණු වෙච්ච වණයක් වගේ සිත. ඒක පරණ වෙලා. තුවාල පරණ වෙන්න හොඳ කරන්න අමාරුයි. ලෝකේ ඕනම දෙයක් පරණ වුණාම ලේසි නෑ. ඇඳුමක වුණත් පැල්ලමක් පරණ වුණොත් අයින් කරනවා බොරු. ලේන ලෝක ධර්මයක් ඒක. වළඳක මේ පිරිසුදු කිරීම පරණ වුණොත් ඒ වළඳේ කළු පාටට පැල්ලමක් හිටිනවා. ඒක හොදලා යවන්න බෑ. ගෙවල් වල කුස්සිය උයන අම්මලා ඒක දන්නවා. වළඳක ඒක ඒ අම්මගේම දෝෂයක්. යා හරියට පිරිසුදු කරලා නැහැ. වළඳක රොස්සැල්ලුවාම වළඳ අඩිය ඒක වතුර ටිකක් දාලා පිඟින්ද තියලා පිරිසුදු කරන එක පවුනකොට කමන්නේ හෙටත් උදේට උයනවනේ ඕකයි මොකද කියලා හිටියොත් නිකම්ම සතියක් දෙකක් මාසයක් යනකොට ඒ කළු පාටට පැල්ලමක් හිටිනවා. ඒක යවන්න බෑ. ඒක එයා හිතනවා කාලයක් උයලා වෙච්ච එකක් කියලා. නෑ. පිරිසුදු කරගන්න අදක්ෂ නිසා වෙච්ච එකක් ඒක. කාලයක් වළං වල ඉුවාම ඔහම තමයි කියන්නේ මේ පිටපැත්තෙන් කළු වෙන එක නෙමෙයි. වළඳ ඇතුල් පැත්තෙන් කළු වෙන එක. දුම් වදින වදින වෙලාවට පිටිපැත්ත කොහොමත් කළු වෙනවා. පිටිපැත්තෙන් කොහොමත් කළු වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. ඇතුලේ කළු වුණොත් අවුල්. අන්න ඒ වගේ ඔයාලගේ පිටපැත්ත උපය බාහිර තත්ත්වයේ ඔබව සතර අපායට ගෙනියන්නේ නැහැ. මේ හැමී තිබෙන කැලල් ඔබව සතර අපායට ගෙනියන්නේ නැහැ. ඔබගේ බාහිර පෙනුම ඔබව අමාරුවට වටන්නේ නැහැ. කවදාවත් නැහැ. අපි පෙනුම ගැන උනන්දුයි තමයි. හැබැයි මේ බාහිර පෙනුම අපිව කවදාවත් නිරේටවත් ප්‍රේත ලෝකෙටවත් තිරිසන් ලෝකෙටවත් කොහේටවත් අපිව ගෙනියන්නේ නැහැ. අපිව අමාරුවේ වටන්නේ ඇතුළ. වළඳක වුණත් ඇතුළ ගැන තමයි පරිස්සම් වෙන්න ඕන. එළියේ ප්‍රශ්නයක් නැහැ. අපි එළිය ගැන උනන්දු නැහැ. දැන් අපි උයන බත් උයන බත් ලිපේ තියෙන මුට්ටියක් කියලා හිතමුකෝ. රයිස් කුකර් එක නෙමෙයි. බත් මුට්ටියක් ලිපේ තිබ්බම් පිටපැත්තේ අපට සාමාන්‍ය පිටපැත්තේ තියෙන කළු පැහැය ගැන අපි උනන්දු නැහැ. හැබැයි අපි උනන්දු වෙන්න ඕන ඇතුළ. ඇයි ඇතුළ ආහාරයට බලපානවා. ආහාර වෙනකොට ඒක බලපානවා. අන්න ඒ වගේ පින්වත්නි අපි ඇතුළ ගැන ගොඩාක් පරිස්සම් වෙනවා. ඒතකොට ඇතුළේ වළඳක කෑම උයද්දී ඉක්මනින්ම පැල්ලම අයින් කරගන්න ඕනේ. ඇතුළේ පැල්ලම හිටින්න ගියොත් ඒක දිගට දිගට හිටින්න ගන්නවා. ඉක්මනින් හොදන්න ඕනේ. අසාර්ථක කාන්තාවක්, අදක්ෂ කාන්තාවක්. ඇතුළේ එයා ඉතින් හිතනවා නෑ මං හැමදාම උයනවනේ ඉතින්. ඕක ආයි පොඩ්ඩක් තිබ්බාම මොකද? හෙට උදේටත් උයන්න එපාය. ඉතින් ඒ නිසා ඕක ඉතින් කමන්නේ. කියලා හිතනවා. කාලයක් යනකොට දන්නේම නැතුව ඇතුළාන්තේ කැලල් සහිතයි. ආයවන්න බෑ. මොන පිරිසුදු කාර්කයේ දාලා බලන්නකෝ. යන්නේ පරණ වෙලා ඒකයි. එහෙනම් ඕනම දෙයක් පරණ වුණොත් ඒකෙන් ගැලවෙනවා බොරු අමාරුයි. අපේ උනත් පුරුදු පරණ පුරුදු අයින් කරගන්න බෑ. පරණ පුරුද්දක් අපි තුල තිබ්බොත් අයින් කරගන්න. අලුත් පුරුදු වලට යන්න එපා පුළුවන් තරම්. මොකද අපිට මේ දැන් අපි පුරුතෙන් සමහර කෑම වල අපි පුරුදු වෙලා තියෙනවා. අයින් කරගන්න බෑ. අපිට කියනවා ડોක්ටර්ස්ලා එහෙම කියනවා ඔවා කන්න එපා ඔවා හොඳ නෑ. ඕකෙන් ඔයාල ලෙඩ වෙයි. දැන් ඔයාල ලෙඩ වෙලා තින්නේ ඔකට කිව්වට නවත්ත ගන්න බෑනේ. දුම් වැටි එකට ඇබ්බැහි වෙච්ච මිනිහ අයින් කරගන්න බෑ. බුලත් විටට ඇබ්බැහි වෙච්ච අය ඉන්නවා ගම්වල. අයින් කරගන්න බෑ. බුලත් විට කටේ තියාගෙනම නිදා ගන්නවා. වෛද්‍යුරු කියනවා ඔයාට මේ මසනීප වෙයි. බුලත් විට කටේ තියාගෙන නිදාගත්තාම මේ වගේ පිළිකා වගේ ඒවා හැදෙයි. ඒ ආනවත්තන්නේ ඒක. පුරුදු අයින් කරගන්න බෑ. මේ ජීවිතේ පුරුදු අයින් කරගන්න බැරි ඔබට මේ සසර පුරුදු කොහොම අයින් කරන්නද? අපිට තියෙන සසර පුරුද්දක් අපේ සිත තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන එක සංසාර පුරුද්දක්. අපේ සිත තුළ තණ්හාව ඇති වෙන එක සසර පුරුද්දක්. තණ්හාව කියන එක සංසාර පුරුද්දක්. ඇයි ඔයා තණ්හා කරන්නේ කියලා අපි අහන්න හොඳ නෑ ලෝකෙ. ඒක සංසාර පුරුද්දක්. ඇයි 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 දරුවෝ ඔයා මේ වගේ තණ්හා කරන්නේ? අහන්න එපා දරුවන්ගේ සසර පුරුදු. අම්මා තාත්තාගෙන් අහන්න එපා ඇයි අම්මේ උච්චර තණ්හාව? ඇයි තාත්තේ උච්චර තණ්හාව? අහන්න එපා. සසර පුරුද්දක්. මේ සසර පුරුදු වලින් ගැලවෙන්න නම් එයාට එකම එක දෙයයි තියෙන්නේ. දිට්ටි සම්පන්න ශ්‍රාවකෙක් විදියට ජීවිතය විමසා බලන එක විතරයි කරන්න ඕනේ. එච්චරයි. ලස්සන දෙයක් ඒක. දිට්ටි සම්පන්න ශ්‍රාවකෙක් විදියට විමසා බලන්නයි ඕනේ. එතකොට එයාට පේනවා මිනිසුන්ගේ සිත්වල ලක්ෂණ තුනක්. එකක් අරුකූපම චිත්ත, අනේ නරක් වෙච්ච තුවාලයක් වගේ හිත්. විජ්ජූපම චිත්ත, විදුලි එළියක් වගේ හිත. වජිරූපම චිත්ත, දියමන්තියක් වගේ හිත. එතකොට මේ සිත දියමන්තියක් වගේ හිතක් දක්වා ඔසවලා තියන්න හැම බෞද්ධයෙකුටම පුළුවන්. කොච්චර පිරිහිච්ච මිනිහෙක් වුණත් ධර්මයට ආවොත් පුළුවන්. මේ ජීවිතේ ගොඩාක් කඩා වැටිච්ච මිනිස්සු අපිට හම්බ වෙනවා. වැරදිච්ච මිනිස්සු අපට හම්බ වෙනවා. අමාරුයි වැටිච්ච මිනිස්සු අපට හම්බ වෙනවා. එහෙම වැරදිච්ච කඩා වැටිච්ච මිනිස්සු අපට ගොඩාක් හම්බ වෙනවා. ඒ මිනිස්සු ධර්මයෙන් නැගිටින්න හදනවා. අත දෙන්නේ බුදුරජාණන් වහන්සේ. නැගිටින්න හයිය යාට තියෙන්න ඕන. මේ බුද්ධ ශාසනය නැගිටින්න අත දෙනවා එච්චරයි. එයා ජවයෙන් නැගිටින්න ඕන. දැන් අපි මේ සිතේ ස්වභාවය කියනවා. ඔයාලා ඔයාලගේ සිත දිහා බලලා ඒ ස්වභාවය අඳුනාගෙන විදර්ශනා ඥානෙ පාවිච්චි කර කර සිතේ ස්වභාවය විමසලා කෙලෙස් ටික කඩාගෙන වැටෙන මට්ටමට ගැඹුරින් ගැඹුරින් විමසා ගන්නට ඔය පින්නතුන්ලා දක්ෂ වෙන්න ඕන. ඔයාලයි දක්ෂ වෙන්න ඕන. ඉතින් මේ පින්නවත් නී පරණ වනයක් වගේ, පරණ වෙච්ච වනයක් වගේ සිතක ස්වභාවය මොකද්ද? එයාගේ ස්වභාවය තමයි ස්වල්ප අරමුණකින් එයා ලෝකයක් එක්ක ගැටෙනවා. පොඩි අරමුණක් ඇති ආව අවුල් කරන්න. ඒකයි කියන්නේ නරක වෙච්ච තුවාලයක් වගේ කියලා. පොඩි අරමුණයි ඕන. එයා සමහර විට පොඩි අරමුණකින් අවුල් වෙලා යනවා. ඉතින් ඒ පොඩි අරමුණකින් අවුල් වෙලා යන්නේ එයාට එයාගේ ස්වභාවය අඳුනගන්න බැරිකම නිසා. එයාට ලෝකයේ ස්වභාවය අඳුනගන්න බැරිකම නිසා නෙමෙයි. අපි පොඩි දෙයකින් කැළඹෙන්නේ. කියන්නේ පුංචි දෙයකින් අපි කිපෙනවා නේද? ඒ කිපෙන්නේ ඒ අපිට අපේ ස්වභාවය අඳුන ගන්න බැරි වෙච්ච නිසා මිසක් ලෝකයේ ස්වභාවය අඳුන ගන්න බැරි වෙච්ච නිසා නෙමෙයි. අපි කිපෙනවා නම් අපි ලෝකෙත් එක්ක ගැටෙනවා නම් අපි ගැටෙන්නේ අපිට අපේ ස්වභාවය අඳුන ගන්න බැරි වෙච්ච නිසා. අපි කිපෙන්නේ යන්නේ ඒකයි. අපිට අපේ ස්වභාවය අඳුන ඒනම් මතක තියාගන්න යම් කෙනෙක් කිපෙනවා නම් ස්වල්ප අරමුණකින් හැප්පෙනවා නම් ඒ ඒ ඒ ස්වභාවය හඳුන්වන්න බුද්ධ ශාසනය කියන්නේ අරුකූපම චිත්තෝ. එයාට තියෙන්නේ පරණ නරක් වෙච්ච තුවාලයක් වගේ හිතක්. දැන් සමහර අය ඉන්නවා එළියට හොඳයි. ගෙදරට ආවම අවුල්. සමහර අය ඉන්නවා එළියට හරි බෝධිසත්ව ගුණ තියෙන්නේ. ඉවසනවා. ඉතින් හරිම හොඳයි. ඇතුළට ආවම ඒකට පොඩි දෙයක් ඉවසන්න බෑ. ගෙදරට ආවම පොඩි දෙයක් බැල්මක් ඉවසන්න බෑ. පුංචි සද්දයක් ඉවසන්න බෑ. එළිය ප්‍රශ්නයක් නෑ. අන්න ඒ වගේ සමහර අය අවුල්. අධික ඉතාලම කටුක ශබ්ද පවා එළිය ඉවසනවා. ඇතුලේ නිකන් හැන්දක් මේසයක් හැන්දක් ගැටෙන එකක්වත් ඉවස ගන්න බෑ. කුස්සියේ. ඒ කියන්නේ සමහර අය ඉන්නවා එළියට සංසිඳුණු බව පේනවා. නමුත් එයා ගනුදෙනු කරද්දී එයා සමහර අවකාශයන් වලදී නොසන්සුන්. බුද්ධ ශාසනයේ සමහර ඉන්න පන්සලේ හොඳයි. ගෙදරට ගියාම අවුල්. සමහර අය ඉන්න බණහද්දි හොඳයි. එළියට ගිහින් ඔෆිස් එකේදී කඩපිලේදී බස් හෝල්ඩ් එකේදී අවුල්. එක වෙලාවක එක අවකාශයක හොඳින් ඉඳලා අනෙක් අවකාශය අවුල් වෙනවා නම් එයා ඉන්නේ ප්‍රෝඩාකාරී මට්ටමක. මේ බුද්ධ ශාසනයේ පෙන්වන ස්වභාවය පොදු තත්ත්වයක්. ඒක අවකාශයක් තුල ප්‍රකට වෙන තත්ත්වයක් නෙමෙයි. බුද්ධ ශාසනයේ පෙන්වන එක පොදු ස්වභාවයක්. ඒක මෙන්න මේ අවකාශයේදී තිනවා මේ අවකාශයේදී නැත් වැඩක් නැහැ නේ මේකම මොකටද මේ බුද්ධ ශාසනය පෙන්වනදී සෑම හැම අවකාශයකදීම ප්‍රකට වෙන්න ඕන. එතකොට අරුකූප දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හාඳුරනේ මේ මගේ ස්වභාවයක් තියෙනවා පොඩි දෙයකටත් කලබල වෙන පොඩි අරමුණකින් පවා කැළඹිලා යන ස්වභාවයක් තමයි මටත් තියෙන්නේ. මම බණ ඇහුවට එනං අරුකූපම චිත්තයි නේද? නරක් වෙච්ච තුවාලයක් වගේ නේද මට තියෙන්නේ? ඔව්. ඉතින් එහෙනම් මට ධර්මයේ හරියන්නේ නැහැ. ඒක දකිට හැකියාව තමයි කුසලය. මට නරක් වෙච්ච තුවාලයක් තියෙන එක ප්‍රශ්නයක් නැහැ. මට තියෙන්නේ නරක් වෙච්ච තුවාලයක් වගේ හිතක් නේද කියලා දකින එක තමයි කුසලය. ඒක දකින්න විතරයි තියෙන්නේ. ඒ දැක්මින් තමයි ඒ නරක් වෙච්ච තුවාලේ හොඳ වෙන්නේ. ඒක හොඳ කරන්න ඔයාලා අලුතෙන් වැඩ කරන්න කිව්ව තවත් අමාරු වෙටෙනවා. දැන් පින්වත්නි ඒක පස්සේ කාලේ කරනවා. දැන් අපිට ළඟට එනවා සමහර අය කියනවා මේ බලන්න ස්වාමින් වහන්සේ අපේ දරුවට හරියට කේන්ති යනවා. එතකොට අපි කියනවා ආ එහෙමද ඔකට හොඳ දේ තමයි මෛත්‍රී භාවනාව වඩන්නටකෝ කියලා අපි කියනවා. අර පො�ඩි එකත් ඕක අහගෙන ඉඳලා යනවා. අවුරුදු 20 25 කොල්ලෝ එනවනේ සමහර අය. දෙන්දාරු ගෑන් ළමයි තියෙනවා එහෙම කේන්ති යනවා පොඩි දෙයට. එතකොට අපි කියනවා ඕක හරියනවා මෛත්‍රී වඩන්න පොඩ්ඩක්. දැන් මේ කිව්වාම මේ කොල්ලා බලනවා දැන් මං ආවේ ප්‍රශ්න විසඳ ගන්න. දැන් මට අලුතෙන් වැඩ කරන්න වෙලා. ඒක ලේසිද පහසු අමාරුද? අමාරුයිනේ. දැන් අවුල්නේ. ඇයි අලුතෙනුත් එකක් කරන්න වෙලා? එතකොට අලුතින් එකක් කරන්න නැතුව දැන් අපි මෙහෙම කිව්වොත් ඔයා මෙන්න මේ විදිහට බලන්න ඔයාට කේන්ති යනවද? ඔව් කේන්ති යනවා. හැබැයි පළවෙනියෙන් එයා කරන්න ඕනේ යාට කේන්ති යන බව එයා පිළිගන්න ඕනේ. එයා පිළිගන්න තැනකට පොළඹවන්න ඕනේ. ඒක සාධාරණීකරණය කළොත් එයාට ධර්මයක් දියුණු කරන්න බෑ. දැන් සමහර අය ඉන්නවා කේන්ති යනකොට එයා කියනවා නෑ නෑ මට කේන්ති යන්නේ නෑ මට මේ සාමාන්‍ය දේ ඔයයි මාව කේන්ති ගස්සන්නේ. අන්න එයාට එළිය ලෝකයක් පේනවා. ඒක එයාගේ කේන්ති ගස්සලා තියෙන එළිය කෙනෙක්. ඔයාලට කේන්ති ගස්සපු එළිය කෙනෙක් පේනවා නම් ඔයාලා පුදුම තරම් එළිය ලෝකෙට වහල් වෙලා. ඇයි? ඔයාලව අවුල් කරන්න එළිය කෙනෙකුට පුළුවන්. එළිය කෙනෙකුට අවුල් කරන්න ඉඩ තියන්න එපා. කිසිම කෙනෙකුට ඔබව අවුල් කරන්න ඉඩ තියන්න එපා. ඔයාලව එළිය කෙනෙක් අවුල් කරනවා වගේ පේනවා නම් ඔයාලා හොඳටම අවුල් ඇත්තටම. දෙවට දැන් අපිට අපි අලුත් වැඩක් නොකිය මේ ටික කිව්වොත් මෙන්න මේ ටික ඔයාලා ඔළුවට ගන්න. මෛත්‍රී වඩන එක භාවනා අවකාශයේද වෙන වැඩක්. මේ ටික ගන්නකෝ. ඔයාට කේන්ති යනවා නම් මම මේ උදාහරණෙට කියන්නේ කේන්ති යනවා නම් කේන්ති යන බව දැනගන්නකෝ ඉස්සෙල්ලා. කේන්ති යනවා. දැන් මට කේන්ති ගිහින් තියෙන්නේ. කියලා කියනවා නම් කලින් කේන්ති නොගිය වෙලාවක් තිබිලානි. දැන් කේන්ති ගිහින් නම් ඊට කලින් කේන්ති තිබිලා නැහැ නේ. ඒකනේ දැන් කේන්ති ගිහින් කියන්නේ. අන්න ඊට කලින් තිබ්බ තැනට හිත හැම වෙලාවකම ඊට කලින් තිබ්බ තැන දකින්න. ඒ දකින්නකොට ඒ தත්ත්වෙට හිතපත් වෙනවා. මට දැන් කේන්ති ගිහින් නම් මට කේන්ති ගිය බව දකින්න එක. මට දැන් කේන්ති ගිහින් නම් මට කේන්ති නොගිය අවකාශයක්ත් තිබ්බනේ. අන්න ඒ කේන්ති නොගිය අවකාශය දකින්න ඒ අවකාශයට සිතපත් වෙනවා. දැක්මින් ඒකපත් වෙන්නේ. ඒකනේ බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. ද්වේෂසිත පින්වත් මහණෙනි, ද්වේෂසිත විදිහටම දකින්ද ඒ දැක්මින් තමයි කෙනෙක් එයා ඒ දැක්මින් තමයි කෙනෙක් තුල සදෝස භාවයෙන් සිත මිදෙන්නේ. දැන් සරාගී බවක් නම් හිතේ තියෙන්නේ. ඊට කලින් සරාගී බව හිතේ තිබිලා නැහැ. ඊට කලින් තිබුණා දැන් තියෙනවා කියලා දැකලා ඊට කලින් තිබ්බ සරාගී බවක් නැතුව හිටපු විදිය බලන්න ආගේ සිත මොකද වෙන්නේ? සරාගී බවෙන් ක්‍රමානුකූලව සිත මිදෙන්න ගන්නවා. මිදෙන්න බලන්න. ඒ මිදෙනකොට මොකද වෙන්නේ? එතකොට එයා තුල මතුවෙන්නේ මොකද්ද? විතරාගී සිතක්. ඊට පස්සේ එයා මොකද කරන්නේ? දැන් ඇති ආන්තම් කියලා නවතින්නේ. විතරාගී සිතත් එයා මොකද කරන්නේ? ඒ සිතත් හොඳට දකිනවා. ඒ දකිනකොට එයාට වැටහෙනවා ඒ සිතද නිරතුරු ඇති වෙමින් නැති වෙමින් යනවා. අන්න ඒක දැකලා යම් කෙනෙක් එයා ඒක දැක්කොත් එයා ඒ විදිහට දැක්කොත් එයාගේ සිත ඒ දකින්න කෙනා පින්වත්නි ඒ දැක් එයාට එයාගේ සිත දකින්නෝ යා. ලෝකෙට ගරහන්නේ නැහැ. ලෝකෙට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ලෝකෙට චෝදන මේ දර්ශනය කොච්චර අපිව නිවනවද කියලා මේක ප්‍රායෝගිකව පාවිච්චි කරලා බලන්න. මොන වගේ කෙලෙසයක් ඇති වුණත් ඒ කෙලෙසේ ඇති වෙන්නේ ඔයාලට තියෙන පර නරක් වෙච්ච තුවාලයක් වගේ හිතක්. කුණු වෙච්ච හිතක් තියෙන්නේ. අරුකූපම චිත්තය. ඉතින් එහෙම කුණු වෙච්ච තුවාලයක් වගේ හිතක් ගිහියන්ටත් තියෙනවා. පැවිද්දුන්ටත් තියෙන්න පුළුවන්. පැවිද්දුන්ටත් තියෙන්න පුළුවන්. පැවිද්දෙකුට තියෙන්න බැරිද එහෙම? පුළුවන්. එහෙම තියෙන නිසා තමයි ඒ අයටත් හිතෙන්නේ උද්ඝෝෂණ කරන්න ඕන. ඊට පස්සේ වැඩ වර්ජන කරනකොට ඒවට උදව් කරන්න ඕන. පැටලෙන්න ඕන. අරගල කරන්න ඕන. පින්වත්නි, භික්ෂුවකට තියෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨම අරගලයක් තියෙනවා. ඒ කෙලෙසුන්ගෙන් මිදීමේ අරගලය. ඒක එළිය එකක් වෙන්න බෑ. එළිය එකක් වෙන්නේම අරුකූපම චිත්ත නරක් වෙච්ච තුවාලයක් වගේ හිතක් තියෙන කමට. කිසි කෙනෙක් ඒක සාධාරණීකරණය කරන්න එපා. මේ ලෝකයේ අරගල භූමිය කියන්නේ නරක් වෙච්ච තුවාල තියෙන මිනිසුන්ගේ භූමියක්. නරක් වෙච්ච තුවාල. එතකොට දැන් එයා දකිනවා මට නරක් වෙච්ච සිතක් තියෙන තුවාලයක් වගේ හිතක් තියෙන්නේ. ඒකයි මම මේ කිපෙන්නේ, ගැටෙන්නේ, ලෝකයත් එක්ක පැටලෙන්නේ කියලා දකිනවා. මේ දැක්ම තුල එක්තරා දර්ශනයක් පහළ වෙනවා. දැන් මගේ දැන් මා තුල කැප් කිපින කම පැටලෙන කමක් තිබ්බනම් ඊට කලින් මට මේ වෙලාවේ කිපිලා නම් ඊට ඉස්සෙල්ලා කිපිලා ඉඳලා නැහනේ. එයාගේ සිතේ ආවේනික තත්ත්වයක් දෙතකොට නැහැ. එයා තුල දැන් තියෙන තත්ත්වයක. එහෙනම් ඊට කලින් තත්ත්වයක් තිබුණ නොකිපුණු කියලා ඒක දකින්න සිත කිපෙන එක නවතී. පුදුම දක්ෂකමක් ඒක. ඒක කරලා බලන්නකෝ. නිකාම නිවෙනවා. දැන් අපි කරන්නේ ඕකේ අනිත් පැත්තනේ. හොඳට බලන්නකෝ. අපිට සරාගී රාගසිතක් ඇති වුණොත් අපි ඒ සිතට හරියන විදිහට ලෝකෙ හොයන්න ගන්නවා. ඒ රාගසිතට හරියන විදිහට අරමුණු හොයන්න ගන්නවා. එතකොට අර රාගසිත දෙගුණ තෙගුණ වෙලා ඒ රාගසිත උත්සන්න වෙනවා. ඒක තමයි අපි සාමාන්‍ය ලෝකෙ කරන්නේ. දේශයක් ඇති වුණොත් එයාට ඉවසුමක් නැහැ. දේශයක් ඇති වුණොත් ඉවසුමක් නැහැ. ආය පැටලිලා ඒක ඒ ප්‍රශ්නේ විසඳ ගන්නවා කියලා මිනිසු කරන්නේ මොකද්ද කරන්නේ? දණ්ඩ දාන, සත්ත්‍ය දාන, කලහ විවාද, ත්වන්තුම්, පේසුඤ්ඤ මුසාවාද. දඬු මුගුරු ගන්නවා, දණ්ඩ දාන, සත්ත්‍ය දාන, අවියායුධ ගන්නවා. දණ්ඩ දාන, සත්ත්‍ය දාන, කලහ විවාද, වාද, பேசுஞ்ச முசாவாத துவாங் துவாங் தோசாரோபண போருவ ஏக்கு நீ யான் உந்துட்டு பலன் ஏக் யா ஏ கரணக்காங்க நிந்த யாண்ணே தமார மினுசு கேன்னு மட்ட ஒய வேண்டி ஒய வெச்ச தேட்டும் உத்த பாடமாக குகான்னுக்காங்க அவனம் மிக லேசியங்க தாரின்னே கியான் ஐ ஏயா ஏக்க நடத்துக்கர் ஒய பின்னு துண்லாம் நடத்துக்கரண்டிப்பா மீ சித்தத்துள்ள அத்தக்கின சித்துவிலி நடத்து கரண்டிப்பா அத்தேரல தான் ஹெம் விழாவுக்கும் அத்தேரல தான் அத்தாரின்ட்டு அத்தாரின்ட்டு சித்த சஹல் வேணுமா சித்த பீடாவிட்டு பார்த்தின்னே எத்தோடு கிணிக்கான் போல யாக்கு நெகிலிக்காங்க கராதி மம மம பாடுவி இண்டோனுது பின்னத்னி அவபோதே கரா ஆண்டோன்னாங்க உப பாடுவி இண்டோனு வாழட்ட நீரேட்டே ஆண்டோடனாம் பிரேத்த லோக்கிட்டே ஆண்டோடனாங்க சாதரா பாயிட்டு வேட்டேன்னு இது பெட்டலேன் இது கமக்னே எத்தக்கொட்ட தென் மீக்கு ஹரி லசன நியாயக் மம்மிக்கு அண்ணு ஒய பின்னத்துண்டு தென் பின்னத்னி ஒய பின்னத்துண்டாகே சித்தத்துள்ள எப்பந்து சுவாவிய குமணாக்காரிக்கோ உபக்லேசியாக கத்துணு திக்க அரமுனாக் நிசாவின்னி மனோஹரி ஆட்ட அரமுனாக் காம்பேன்னு அப்படி தொடுக்கிறான் ஏ உபக்லேசிட்ட ஹரியின விதியிட்டு நெவத்த நெவத்த அரமுனு லேஸ்தி கரகானோ ஏகத்தான் அப்படி சாமான்யம் கரான் அப்படி தூள முகாக்கடி உபக்லேசியாக தேவனோ தப்பி இலங்கட்ட கரான்னி உபக்லேசிட்ட ஹரியின விதியிட்ட அலுத்தலு தரமுனு அப்படி அழுத்தெங் அழுத்தெங் லேஸ்தி கரகானோ அழுத்தெங் அழுத்தெங் லேஸ்தி கரகானோ එතකොට අලුතෙන් අලුතෙන් අපි අරමුණු ලෑස්ති කරගන්නකොට ඉතින් ඒක අපිට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි එතකොට මේ ව්‍යාකූලත්වය උඩු දුවනවා විසඳ ගන්න බෑ. මේ ප්‍රශ්නේ හොඳටම අපි තුල උඩු දුවනවා. එතකොට මේක මේ ප්‍රශ්නේ අපි උඩු දිව්වට පස්සේ මේකෙන් ගැලවෙන්න අමාරුයි. මේක ඉතාම වෙහෙසකරයි. ඉතින් ඒ පීඩාව අපිට කරන්න ඒ පීඩාකාරී බවෙන් අපිට මිදෙන එක ලේසි නෑ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ අපට අනුදැනුවා දාලා මේ தත්ත්වය හොඳට තේරුම් ගන්න කියලා. ඉතින් මේක තේරුම් ගත්තාම අපිට ඒ තේරුම් ගැනීමදී අපි කරන්නේ මොකක්ද දන්නවද? පින්වත්නි අපි කරන්නේ මුලින්ම අපි මේ සිතට සාධාරණීකරණය කරනකොට මේ සිත දකින්නවා ඒ සිතට කලින් තිබ්බ ස්වභාවයක් දකින්නවා. දැන් මේ වෙලාවේ ওই පින්නතුන්ලාට කේන්තිය කියලා කන්නේ. හැබැයි මේ වෙලාවේ අරමුණක් නිසා ওই පින්නතුන්ලාගේ සිතට කේන්තිය එන්න බැරිද? පුළුවන්. දැන් කේන්තිය ආවේ මොකක් හරි අලුත් අරමුණක් නිසානේ. ඒ අරමුණට කලින් ඕගොල්ලන්ගේ සිත තිබ්බ සිත දකින්නකොට පුදුම දෙයක් පින්නත්නි. ඒ කේන්තිය පහව යනවානේ. ඒ සිත දකින්නකොට ඒක පහව යනවා. ඊට පස්සේ ඊට පස්සේ ඔය පින්නතුන්ලා ඒකේ ආදීනවය දැක්කොත් මේ මා තුළ ඇතිවෙච්ච දෝමනස්සය මාව මේ තුන් භවේ අනාථ කරනවා කියලා දැක්කොත් තවත් එයා සංසුන්. ඊට පස්සේ පින්නත්නි ඔය පින්නතුන්ලා දැක්කොත් දැන් කේන්තිය ඇති වුණේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියලා දැක්කොත් තවත් සංසුන්. ඔන්න ඔය විදියට දැක්කාම දකින කෙනා තුළ ඊට ඒ දැක්ම ඇතුලේ මේ මා තුළ ඇතිවෙච්ච දෝමනස්සය කිපෙනකම අරමුණු ප්‍රතිබද්ධව ඇතිවෙච්ච කිපෙනකම දුකක්. මේක දුකක් කියලා දුක්ඛාරී සත්‍යින් බැලුවොත් මේ දුක හටගත්තේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. දුකේ සමුදයක්ද ඒ අරමුණු ස්පර්ශ නොකර ඉන්නකොට ආයෙත් සංසුන් හිත කියලා දැක්කොත් දුකේ නිරෝධයක් දැක්කොත් මේ දැක්මමයි මාර්ගය කියලා. මේ ඔයාලා දකින විදියමයි මාර්ගය. මේ විදිහට මේ අපි මේ දේශනාවේ කියපු විදියට ඔය පින්නතුන්ලා දකින විදියමයි මාර්ගය කියලා ඔය පින්නතුන්ලා දැක්කොත්. ඔය පින්නතුන්ලා ඒ විදියට දැක්කොත්. මේ දැක්ම තියෙනවා නේද? මේ දැක්ම පින්වත්නි. මේ විදියට චතුරාර්ය සත්‍යයෙන් බැලුවොත්. මේ වෙච්ච දේ බැලුවොත්. ඒ බලන එකින් තමයි විජ්ජූපම චිත්තෝ විදුලි එළියකින් යමක් දකිනා වගේ එයාට යථාභූත ඥාණයෙන් ලෝකය දකින්න පුළුවන් කමක් ලැබෙනවා. විජ්ජූපම චිත්තෝ විදුලි එළියක් බඳු සිතක්. එයා තුළ පවතින්නේ මොකද්ද? විදුලි එළියක් බඳු සිතක්. එතකොට විදුලි එළියක් බඳු සිතක් නම් තියෙන්නේ ඒ විදුලි එළියක් බඳු සිතක් තියෙන තැනකට ඔයාලට පෙළඹෙන්න ඕන නම් විදුලි එළියක් වගේ සිතක්. ඒ කියන්නේ විදුලි එළියකින් විදුලි එළිය කියන්නේ අකුණු ගහනකොට විදුලි කොටන්නේ. ඒතර යාන්තම් පේනවා. පෙනිච්ච තැනම අයින පිනියනවා. ඒක දිගටම පේන්නේ නැහැ නේ. ඝන අන්ධකාරී ඉන්න මිනිස්සෙක් විදුලි එළියකින් යමක් දකිනවා වගේ ඔයාලට සත්‍ය දර්ශනය වෙන්න ගන්නවා. ඝන අන්ධකාරයේ හිටපු කෙනෙක් විදුලි එළියකින් යමක් දකිනවා වගේ ඒක යාට දර්ශනය වෙන්න ගන්නවා. දර්ශනය වෙන්න ගන්නවා. මේතර විදුලි එළියකින් යමක් දකිනවා වගේ ඔය පින්නතුන්ලාට ඒක දර්ශනය වුණොත් ඔයාලට පේනවා අනේ මම විතරක් නෙමෙයි ඉන්නේ. මම විතරක් නෙමෙයි තවත් අය ඉන්නවා ගහකොළ තියෙන. ඝන කට්ට කරවලක ඉන්න මිනිස්සෙක් දන්නේ ළඟ කවුද ඉන්නේ කියලා. මොනවද තියෙන කියලා දන්නේ අන්ධකාරෙම ඉන්නවා කිමු. අකුණක් ගහනකොට යාට එක පාරටම පෙනිලා නොපෙනී යනවා වගේ යාට තේරෙනවා මේ තවත් වස්තුන් තියෙනවනේ. ගහකොළ තියෙනවනේ. සතාසි උපාවා ඉන්නවනේ. මං වගේ තව අය ඉන්නවනේ. ඇලදොල ගංගා තියෙනවනි කියලා මේ ලෝකේ සබ යාන්තමින් පේනවා. හැබැයි පෙනිච්ච තැනම මොකද වෙන්නේ? නොපෙනී යනවා. පෙනිච්ච තැනම එයා නොපෙනී යනවා. එයාට නොපෙනී යනවා. එතකොට දැන් ඔය පෙනිච්ච තැනම එයාට නොපෙනී. ඒ කියන්නේ සත්‍ය යථාභූත ඥානින් දකිය යුතු දේ එහෙම දකිනවා. එහෙම නැති වෙලා යනවා. ඒකට කියන්නේ විජ්ජූපම චිත්තෝ කියලා. විදුලි එළියක් බඳු සිතක්. විදුලි එළියක් බඳු සිතක්. එතකොට දැන් අපිට අරුකූපම චිත්ත කිව්වේ කුණු වෙලා. ඒක අපි හැමෝගෙම සිත් කුණු වෙලා. ඇයි? සසර අපිට හම්බ වුණේ කුණු වෙන දේවල්. මේ බුද්ධ ශාසනයක් ඇතුළේ විතරයි අපට මේ යථාභූත ඥානෙට උදව්ව හම්බෙන්නේ. බුද්ධ ශාසනයක් ඇතුළේ විතරයි. දැන් ඔය පින්නතුල හොඳට බලන්න මම මේ කියන දේ. පින්වත්නි, එතකොට එයා තුල අපි දැන් උදාහරණයක් කිපෙන කමාවොත් එයා දන්නවද? එයා දැනගන මගේ හිත දැන් කිපුණා. එයා ඒක සාධාරණීකරණ කරන්නේ නැහැ. හැම වෙලාවෙම සාධාරණීකරණී කරන්නේ නරක වෙච්ච තුවාලයක් වගේ හිතක්ම තියෙන මිනිහෙක් විතරයි. එයා හිත විතරයි නඩත්. ඉතින් මේකෙන් අපි මෙහෙම එහෙම හිතක් තිබුණා කියලා නිවන් දකින්න බැරි නෑ. එහෙම හිත තමයි ඔක්කොටම තියෙන්නේ. එතන නරක් වෙච්ච තුවාලයක් වගේ කියන්නේ යා අරමුණු අසුරු කරගෙන කිපෙනවා, පැටලෙනවා, ගැටෙනවා. ඒ අරමුණ මත යාගේ සිත පෙලෙනවා. එහෙම පෙලෙනකොට පින්වත්නි, කිපෙනකොට, එයාගේ සිත පොඩි වෙනකොට පින්වත්නි, යා මොකද කරන්න ඕන? එයා දකින්න ඕන දැන් මගේ සිත පොඩි වුණා, කිපුණා. ලෝකෙ දිහා බලන්නේ යා. ලෝකෙ දිහා බලපු ගමන් සත්ත්ව දාන, දණ්ඩ දාන, කලහ විවාද, තුවන්තුවම් පේ ශුන්‍ය මුසාවාද පැටලෙනවා. සිතිනුත් පැටලෙනවා, වචනිනුත් පැටලෙනවා, කයනුත් පැටලෙනවා. ගෙවල් ගාණි ගිහින් අභියෝග කරනවා. ඔයාලගෙන් අපිට මෙහෙම වෙලා තිනවා, මෙහෙම වෙලා තිනවා. අපි ලේසියෙන් අතාර නඩු කියන්න හිතෙනවා. පොලිසි ගාණේ යන්න හිතෙනවා. බුද්ධ ශ්‍රාවකේ පොලිසි ගාණේ යන්නේ නැහැ. ඇයි? යාට පොලිසි වලට යන්න වෙලාවක් නැහැ. උසාවි ගාණේ යන්න වෙලාවක් නැහැ. එයාට තියෙන පොඩිම පොඩි කාලයක්. පුංචි කාලයක් තියෙන්නේ. එයා මේ පුංචි කාලේ බලන්නේ වජිරූපම චිත්ත. දියමන්තියක් වගේ හිතක් හදාන ජීවිතය අතහැරලා දාන්න. වජිර කියන්නේ දියමන්ති වලටනේ. දියමන්තියක් වගේ හිතක් තියාගෙන මේ ජීවිතය අතහැරලා දැම්මුත් ඒ ශ්‍රාවකයාට පින්වත්නි, නැවත තුන් භව යනු යන දීර්ඝ සසර ගමනක් පැනවෙන්නේ. එතකොට යාගේ සිත දකින්න, දකින්නකොට යාට තේරෙනවා මගේ සිත දැන් කිපිලා, අරමුණු ඇසුරු කරගෙන ගැටිලා, අරමුණු ඇසුරු කරගෙන මගේ සිත අවුල් වෙලා. එහෙම දැනෙනවා. එතකොට එහෙම දැනෙනකොට පින්වත්නි, එහෙම දැනෙනකොට ඒ ශ්‍රාවකයා ඊළඟට මොකද කරන්නේ? යා දකින්න ඊට කලින් මගේ හිත කිපිලා තිබ්බේ නැහැ. දැන් කිපිලා වුණාට ඊට කලින් කිපිලා තිබ්බේ නැහැ. ඊට කලින් පැටලිලා තිබ්බේ නැහැ. ඇයි? ඒ වෙලාවේ ඇසුරු කළේ දැන් ඇසුරු කරන අරමුණු නෙමෙයි. ඒකයි ඒ වෙලාවේ කිපුන් නැති කියලා. අර ඉස්සල්ල දකින්නකොට දැක්ක ගමන්ම එයාගේ සිත උඟ සංසුන් වෙනවා. ඊට පස්සේ එයාගේ ජීවිතය තුළ මේ මම දැන් කිපිලා වාසය කරන එක ආදීනව සහිතයි කියලා බැලුවොත්, මේකින් මම නිරේට යන්න පුළුවන්, ප්‍රේත ලෝකෙට යන්න පුළුවන්, සතර පායට වැටෙන්න පුළුවන් කියලා බැලුවොත් තමත් සංසෝ. එතකොට දැන් මං කිපුනේ මොකක් නිසාද? ලෝකේ නිසා නෙමෙයි, ස්පර්ශ ප්‍රත්‍ය. ස්පර්ශේ නිසා කියලා දැක්කොත් හොඳටම සංසුන්. එතකොට එයා තුල මොකද වෙන්නේ? විජ්ජූපම චිත්ත. විදුලි එළියක් බඳු සිතකට එයාගේ සිත ලැස්ති වෙනවා. අර කුණු වෙච්ච තුවාලයක් වගේ සිතක් විදුලි එළියක් වගේ. එතකොට එයා තුල එයා ඒ කිපිච්ච දෙයම බලන්න, එයා තුල ඇති වෙච්ච අකුසල ධර්මයේම තමයි එයාව නිවන කරා අරන් යන්නේ. එනිසා කිසිවකට අපි දොස් කියන්න හොත නැහැ. ඔයා දැන් ඔහොම බණ ඇහුවට ඔයා මෙහිම කෙනෙක්, කර්ම කෙනෙක් කියලා අපි කියන්න හොත නැහැ කාටවත්. කාටවත් එහෙම කියන්නේ ඇයි? එයාට ධර්ම මාර්ගයට සමට අර කිනාට වඩා ධර්ම මාර්ගයට යට ඉන්න පුළුවන්. එයා එයාගේම සිත දැක්කෝ. එතකොට පින්වත්නි, ඊළඟට එයාගේම අර කිපෙනකම, පැටලෙනකම, ගැටෙනකම අරමුණු ප්‍රතිබද්ධව එයා අවුල් වෙන එක එයා දැක්කොත් දුක්ඛාරිය සත්‍ය. ඒක දුකක් විදියට දැක්කොත්, දුක්ඛ සමුදය විදියට ස්පර්ශය දැක්කොත්, ස්පර්ශේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන సంతානයක් මේක කියලා නිරෝධය දැක්කොත්, මේ දැක්මමයි මාව පිරිසුදු කරන්න කියලා දැක්කොත්, විජ්ජූපම චිත්ත, විදුලි එළියකින් යමක් දකින්න වගේ සිතක් ඇති වෙනවා. එතකොට එහෙම සිතක් ඇති වෙනකොට ඒ ශ්‍රාවකයා මොකද කරන්න ඕන? ඒ ශ්‍රාවකයා ඒ විදියට දකින සිත, තමන්ගේම මේ ඇතිවෙච්ච ව්‍යාකූල සිත දුකක් විදියට දැක්කොත්, ඒක ඇති වෙන හේතු ටික දුක්ඛ සමුදය විදියට දැක්කොත්, හේතු වෙනස් වීමෙන් මේ සිත වෙනස් වී යනවා නේද කියලා දැක්කොත්, ඒ දැක්ම ඇතුලේ යම් වෙලාවක එයාට බලන්න පුළුවන් නම්, අනේ මේ සිත අනිත්‍ය වී යන එකක් නේද? අන්නේ විදියට දැක්කොත් අනිත්‍ය වී යන සිතක් නේද? මේ මට දැන් තියෙන සිත අනිත්‍ය වෙලා යන එකක් නේද? මේ සිත මගේ වසඟේ පවත්වන්න බැරි එකක් නේද? මේ සිතට වටිනාකම දෙන එකම දුකක් නේද? මේ මාතුල දැන් ඇති වෙච්ච සිත කෙරෙහි මම නොඇලිය යුතුයි නේද? මාතුල දැන් ඇති වෙච්ච සිත කෙරෙහි මම නොඇලිය යුතුයි නේද? මම මේ දැන් ඇති වෙච්ච සිත කෙරෙහි මම තවත් සිතකින් බැස නොගත යුතුයි නේද? කියලා ඔය පින්නතුල්ලා සිත විමසන්න ගියොත් විදර්ශනා නුවණකින්. ඔකට කියන්නේ විදර්ශනා නුවණ. ඒ සිත අනිත්‍යයි නේද? ඒ සිත මගේ වසඟේ පවත්වන්න බෑ නේද? එච්චරයි බලන්නේ. මගේ සිත, මේ සිත අනිත්‍යයි නේද? මේ සිත දුකක් නේද? ඇයි මේක නිසා වැඩ කරන්න වෙලා, මිනිසුන්ට අභියෝග කරන්න වෙලා, ප්ලෑන් කරන්න වෙලා, ඒ වෙනුවෙන් මම ලේසියෙන් අතාරින්නේ නැහැ කියලා ඉතාලම තමන්ගේ ලේ රත් කරගන්න වෙලා, මේක දුකක්. ඒක තේරෙන්නේ නැහැ බලන මිනිහෙකුට විතරයි තේරෙන්නේ මේ විදිහට. එයා පිළිගන්නේ නැහැ දුකක් කියලා. එයා හිතන්නේ මේකට හොඳ පාඩමක් ඉගෙනුවම තමයි මට නිින්ද යන්නේ කියලා. නමුත් ඒක දුකක් කියලා තේරෙන්නේ බුදුරජාණන්සේගේ ධර්මයෙන් බලන ශ්‍රාවකයාට විතරයි. මේ සිත මගේ වසඟේ පමම් මේ ඇතිවෙච්ච අවුල මගේ සිතේ වසඟේ පවත්තන්න බෑ නේද? මේ தത്വෙට මම නොඇලිය යුතුයි නේද? මේ தത്വෙට මම නොඇලිය යුතුයි නේද? මේක අතහැර දෙමිය යුතුයි නේද කියලා යම් වෙලාවක එයාට පටිනිස්සක් ගන්න පස්සේ විහෙරණින් බලන්න පුළුවන් නම්, ඒ බලනකොට වජ්ජිරූපම චිත්ත එයාට හැදෙනවා දියමන්තියක් වගේ හිතක්. ඒ බඳු සිතක් නම් තියෙන්නේ ඒ වගේ හිතකින් ඕනම කෙලෙසයකට අභියෝග කරන්න පුළුවන්. ඔය දැන් තියෙන මට්ටමේ සිතෙන් ඔයාලට ඕන කෙලෙසයකට අභියෝග කරන්න බෑ. එතකොට දියම ඔගොල්ලෝ බලන්නකො, දියමන්තියක් ඕන පාෂාණයකට යටයි. දියමන්තිය ඕන පාෂාණයක් කපන්න පුළුවන්. දියමන්තියට හානි වෙන්නේ නැහැ. මේකනේ වීදුරු හිම කපන්න දියමන්ති හිම ගන්න. ඒ කියන්නේ ලොකු වීදුරු කපන ආයතනවල දියමන්ති මිශ්‍ර කරලා තමයි වීදුරු හිම කපන්නේ. ඒ ඕන පාෂාණයක් ඕන දෙයක් කපන්න පුළුවන්. ඒ වගේ මේ ලෝකේ අමාරු කෙලෙස් පවා කපන්න පුළුවන් දියමන්තියක් බඳු සිතක් තිබ්බොත්. අර විදිහට අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, අනාත්ම වශයෙන්, විරාග නොඇලිය යුතු ආකාරයෙන්, අතහැර දැමිය යුතු ආකාරයෙන් එයාගේම සිත විමසන්න පටන් ගන්නවා. එතකොට ඒ විමසීමෙන් තමයි ඔයාලට දියමන්තියක් වගේ සිතක් හැදෙන්නේ. එතකොට යායන් තන්නා පෝනෝ භාවිකා නන්දිරාග සහගතා දතර තතරාබිනන්දිනී. යායන් තන්නා පෝනෝ පුනර්භවයේ හදන යම් තණ්හාවක් වේ දන්නේ, පුනර්භවයේ හදන තණ්හාව කපලා දාන්න පුළුවන්. ඔය ඉන්න මට්ටමට බෑ. බණ අහලා ආයෙ ගෙදර ගිහින් ආයෙත් අරුකූපම චිත්ත නරක් වෙච්ච තුවාලයක් වගේම හිතත් තියා ඉන්න ගමන් ඔයාලා ප්‍රාර්ථනා කරනවා නිවන කරන්න බෑ. එහෙනම් මේ සිත විජ්ජූපම චිත්ත වජිරූපම චිත්ත දක්වා ඔසවා තියලා තමයි ඒ ඔසවා තබපු සිතින් දියමන්තියක් වගේ සිතකින් තමයි පින්වත්නි මේ රළු කෙලෙස් මොකද්ද රළු කෙලෙස් යායන් තණ්හා තණ්හා පොණෝ භාවික පුනර්භවයේ හදන හේතු කඩන්න පුළුවන් ඉපදිච්ච නිසානේ මේ ඔක්කොම ප්‍රශ්න ටික පුනර්භවයේ පොණෝ භාවික නන්දිරාගේ කඩන්න පුළුවන් තත්‍ර තත්‍රා විනන්දිනි මේ සිතේ ස්වභාවයක් තිනෝ ගිය ගිය තැන ඇලෙනවා අන්නේ ගිය ගිය තැන ඇලෙන එක සසර දුක නිර්මාණය කරන්නේ ඇලිච්ච නැති කිසි දෙයක් අපිට දුක හදලා නැහැ ඇලෙන්නේ කොතනද එතන දුක තියෙනවා අන්නේ මේ මට්ටමට ඔයාලට කෙලස් ටික කඩන්ඩ වජිරූපම චිත්ත දියමන්තියක් වගේ හිතක් ඕන ඒ බඳු සිතක් පිනිස මේ හෝරාවක ධර්ම දේශනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා. මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ මත්තේ ගොඩ සල්ගස් මාවත දෙවන පටුමඟ නම්බර 137 20 B නිවසේ පදිංචි අමල් අමරසිංහ මහත්මයා සහ පවුලේ ඥාතීන් එකතු වෙලා මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. ඉතින් මේ පින්නතුන් සියලු දෙනාටම මේ කුසල් උපනිස්රේ වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසලානි සංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. එමගේම මේ පිනතුන් බලාපොරොත්තු වෙන අපවත් විවදාල් හෝමාගම සිරිධම්ම ස්වාමින් වහන්සේට මේ ධර්ම දානමය කුසල් අනුමෝදනා කිරීමට උන්වහන්සේගේද භවගාමී ජීවිතයේ සුවපත් කරගන්නට මේ ධර්ම දානමය කුසල් බලවත් වේවා. හෝමාගම සිරිධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයේට සුවසේම නිවන් මඟ පූර්ණී කරගන්ට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සීනාරත්න අමරසිංහ පියතුමන්ට පෙරම්බුලියා ආචිගේ ප්‍රෙන්සිනාහාමි මිත්තණිය ඇතුළු පරලෝ සැපත් සියලු ඥාතීන්ට අමල් අමරසිංහ මහත්මයා ප්‍රදාන පින්තුන්ගේ දෙපාර්ශවගත වර්ග පරම්පරානුගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් මියගිය සියලු ඥාතීන්ට හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින නිමල් වෙඩිසිංහ මෑණියන්ට, മന്ത്രി ලතා වෙඩිසිංහ, සීතා වෙඩිසිංහ කියන පුංචි අම්මාවරුන්ට, ප්‍රසාද්, සදීකා සහ අංජලි කියන සහෝදර සහෝදරියන්ට ධර්ම ශ්‍රවණයට සම්බන්ධුණු මේ පින්තුන් සියලු දෙනාටම නිදුක් බව නිරෝගී බව සුවපත් බව වේවා. සියලු දෙනාටම සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ උතුම් කුසලානිසංස ධර්මයන් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝ රත්නයටත් මේ කුසල් අනුමෝදන ආශිර්වාද කොට තිබෙනවා. සියලු මහා සංඝ රත්නයටද මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අපගේ පින්වත් දෙමව්පියන්ටද නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා. සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට බ්‍රහ්මරාජ මණ්ඩලවලට අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
ත්‍යාගක්ඛයෝ නිබ්බානං